අද නොදුට සිනමාවෙන් අපි කතාබහ කරන්නේ කෝමාලි කිංස් කියන දමිල සිනමා නිර්මාණය පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දශක ගණනාවකට පසුව තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලාංකික දමිල සිනමා නිර්මාණයක් තිරගතවන්නේ, එහෙමත් නැත්නම් එළිදැක්වෙන්නේ. මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ගත්තහම ඉතාමත් සුවිශේෂී කාරණයක් බවට පත්වෙනවා. අපි මේ කතාබහට සම්බන්ධ කරගන්නවා විශේෂයෙන්ම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා කිං රත්නම්, මේ වගේම සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අපි භූපති සමගින් මේ කතාබහ ආරම්භ කරන්නට සූදානම්. භූපති, අපි දැනගන්නට කැමතියි දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දශක ගණනාවකින් ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් දමිල සිනමා නිර්මාණයක් එළි දැක්වී නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ දමිල සිනමා ඉතිහාසය ගත්තහම කෝමාලි කිංස් කියන චිත්‍රපටය මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ එළි දැක්වීම වැදගත් කාරණයක් වන්නේ කොහොමද?
ඔව් සංජය, මුලින්ම කියන්න ඕනේ අපි සිනමාව පොදුවේ සලකනකොට සිනමාව සලකන්නේ සිනමාව විදිහට. ඒ අර මම හැමදාම කියන අපි අර ඊනියා විශ්ව භාෂාව නෙවෙයි. නමුත් අපි සිනමාව ගත්තම සිනමාව පොදුවේ මිනිස් ශිෂ්ටාචාරය, සිවිලයිසේෂන් එකට කරන්න පුළුවන් දායකත්වය මොකක්ද කියන තැනින් තමයි අපි දාර්ශනිකව සහ දේශපාලනිකව සිනමාව ගැඹුරින්ම කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඔබ දන්නවා සංජය, ලෝකේ රටවල් වශයෙන් සහ ජාතීන් වශයෙන් කරන අරගල මිනිසුන්ගේ විවිධත්වය විදසා තියෙන අනන්‍යතා අරගල ගත්තම ශිෂ්ටාචාරය ඉතාමත්ම සුන්දර දෙයක්. ඒක මම හිතන්නේ මිනිසුන්ගේ විවිධත්වය කියන එක අපි ව්‍යාජ ආකාරයකට හැමෝම සමාන වෙනවට වඩා, එතනදී මම හිතනවා විශේෂයෙන් භාෂාමය අනන්‍යතාවයට වඩා ජාතිකත්වයේ අනන්‍යතාවය කියන එක මම හිතනවා සිනමාවේදී ධර්මික විවාද සම්බන්ධ සහ කේන්ද්‍රීය මාතෘකාවක් කියලා. එතෙන්දී තමයි අපිට දමිල භාෂිත සිනමාව කියලා එකක් කතා කරන්න වෙන්නේ ලංකාවේ. ලංකාව විතරක් නෙවෙයි, ඉන්දියාවේ ගත්තත්. ඉතින් මම හිතනවා ලංකාවේ දෙමළ භාෂික සිනමාව ගත්තම බොහෝමයක් සාමාන්‍ය ජනතාවගෙන් දුරස් වෙච්ච මාතෘකාවක්. ඒක අපි ගත්ත දෙමළ ජනතාවගෙන් පවා ඒක ඉතාම දුරස් මාතෘකාවක්. මම ධර්මතරමින් දැනට ලංකාවේ දමිළ භාෂිත චිත්‍රපටි 40කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉන් වැඩිපුර ප්‍රමාණයක් සංජය නිෂ්පාදනය වුණේ 80-70 දශකයේ. මම ධර්මතරමින් දමිළ චිත්‍රපටි 31ක් නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව දමිළ හඬ කැවූ චිත්‍රපටි 10ක් පමණ නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියා හවුල් නිෂ්පාදන 4ක් පමණ නිෂ්පාදනය වෙලා තියෙනවා. මෙහෙම සැලකුවම ලංකාවේ දමිළ භාෂිත සිනමා ඉතිහාසය කියන එක තරමක් සංකීර්ණ මාතෘකාවක්. මොකද 10%කට ජනතාවක් එක්කෙන දමිළ ජනතාවක් එක්කෙන ලංකාවේ කොහොමද ලංකාවේ අපි සිංහල චිත්‍රපටි ගත්තොත් 1350ක් පමණ නිෂ්පාදනය වෙලා තියෙනවා මේ වෙනකොට. ඒතර මේ තරම් අඩු ප්‍රමාණයක් දෙමළ භාෂිත චිත්‍රපට නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්කම මම හිතන්නේ අපි පටන් ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ තමයි සංකීර්ණ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් තමයි හිතනවා මම ලංකාවේ 35 වෙනි තිරගත වෙන චිත්‍රපටිය තමයි අපේ අද කතාවක් කතානායක කිං රත්නම්ගේ චිත්‍රපටිය. ඒ තමයි කොමාලි කිං චිත්‍රපටිය. මීට කලින් අපිට දකින්න ලැබුණේ ඉනියවන් චිත්‍රපටිය අශෝක හඳගමදී. ඊටත් කලින් 1993 ශර්මිලාවින් උදේරාගම් කියන චිත්‍රපටිය සුනිල් සෝමපීරිස්ගේ. නමුත් දමිළ චිත්‍රපටි කාර්යාලයේදී අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් විදිහට සැලකුවොත් පාදේ මාරේ පාරුවංගල් කියන එස් දේවේන්ද්‍රන් අධ්‍යක්ෂණය කරපු 1982 අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 36කට පස්සේ තමයි අපි මේ දමිළ චිත්‍රපටියක් ලංකාවේ තිරගත වෙනවා දකින්නේ.
භූපති, විශේෂයෙන්ම අපි මේ විශේෂංගෙන් කතාබහ කරනවා සිනමා නිර්මාණවල අන්තර්ගතය පිළිබඳව. විශේෂයෙන්ම ලංකාවේ සමාජීය කරුණුකාරණා, දේශපාලනික කරුණුකාරණා මේ නිර්මාණවලින් එළි දැක්වෙන්නේ කොහොමද කියන කාරණය. අපි කෝමාලි කිංස් කියන චිත්‍රපටයේ අන්තර්ගතය ගත්තහම එය මොන විදියටද නිර්වචනය කරන්න පුළුවන්? එය මොන විදියටද අපිට පැහැදිලි කරන්න පුළුවන් භූපති?
ඔව් සංජය, බැලූ බැල්මට මේ චිත්‍රපටය අපිට සලකුණු කරන්න වෙන්නේ ප්‍රධාන ධාරාවේ අපි කියන මේන් ස්ට්‍රීම් එමනකන් ජනප්‍රිය කතා කරන වාණිජ සිනමා කෘතියක් විදිහට. නමුත් මම මේක ටිකක් අවධානය වැඩිපුර යොමු කරලා බලන්නේ මොකද අපි දන්නවා ලංකාවේ කවදද දමිළ සිනමාව කියන එක ව්‍යාප්ත වෙන්න පටන් ගන්නකොට නිදෙන්න තියෙන බරපතලම ගැටලුව තියෙන්නේ. උන්ට බරපතලම අරමුදේ තියෙන්නේ මට හිතෙන්නේ සිනමාව පැත්තෙන් ගත්තම ලාංකීය සිංහල සිනමාවත් එක්ක නෙවෙයි, දකුණු ඉන්දියා කොලිවුඩ් දමිළ භාෂික චිත්‍රපටිත් එක්ක. මොකද ලංකාවේ දමිළ ප්‍රේක්ෂකාගාරය ගත්තම ඔවුන් දැඩි ලෙස ඇදහි වෙලා ඉන්නේ කොලිවුඩ් සිනමාවත් එක්ක, ඒ කියන්නේ දකුණු ඉන්දියා දමිළ සිනමාවත් එක්ක තමිල්නාඩුවෙන් ගිහිගෙන. මේකත් එක්ක තමයි දමිළ සිනමා ස්වරූපයට කියන ප්‍රධාන අරගලය ඉදිරිපත් වෙන්නේ. නැතිව මම හිතන්නේ සිංහල චිත්‍රපටිත් එක්ක නෙමෙයි කියලා. අනිත් පැත්තෙන් ගියත් කර්මාන්තමය වශයෙන් මම හිතනවා ආරම්භයේ සිටම අපිට විවිධ උදාහරණයක් විදිහට ඔබට කියවන්න පුළුවන් නම් ලංකාවේ දමිළ සිනමාව ගැන දෙවිවින්ම ලියලා තියෙනවා සම්බයියා දේවිදාස් කියන සිනමා විචාරකයා. ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ භාෂික සිනමාව කියලා පොතකුත් ලියලා තියෙනවා සුනිල් මිහිඳුකුලත් එක්ක. ඔහු ඒ කෘතිය හරහත් ඔහුත් ඒ වගේම ප්‍රොෆෙසර් සිවතම්බි, මහාචාර්ය සිවතම්බි වගේ විචාරකයනු නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ලංකාවෙන් ජාත්‍යන්තර වශයෙන් සිංහල සිනමාවට කියන තරම් ඉඩක් වාණිජ සිනමාවට දමිල වාණිජ සිනමාවට හම්බ වෙන්න නියමිත නැහැ කියලා විශේෂයෙන් දකුණු ඉන්දිය බලපෑමක් එක්ක. තමයි තමයි තම සංකීර්ණ මාතෘකාවක් හුදු කුමන්තන නායකට එහා ගියපු ඉතාමත්ම වෙළඳපළ ලාභ රේට්ටුව සම්බන්ධව තියෙන ගැටලුව. ඉතින් මේ කතා එක බලපුවම මම හිතනවා මේ චිත්‍රපටයේ අන්තර්ගතය කියන එක තාමත් තියෙන්නේ දකුණු ඉන්දිය ආකෘතිය කියලා. නමුත් මෙහි ලාංකික අංගෝපාංග නැහැ නෙවෙයි. උදාහරණයක් විදිහට කිංගත්තම් උත්සාහ කරනවා මෙහිදී තාමත්ම මතුපිට කාලේ අපි ගත්තොත් අපි කියන සර්ෆස් ලෙවල් එකේ මතුපිට කාලේ දේශපාලන මාතෘකාවක් මේ චිත්‍රපටයේ දාගන්න. ඒ තමයි ලංකාවේ හිටපු 80-70 දශකයේ වෙනතුරු හිටපු දමිළ මධ්‍යම පන්තික. ඉහළ මධ්‍යම පන්තික වෙන්න පුළුවන්, පහළ මධ්‍යම පන්තික වෙන්න පුළුවන්. ඔවුන් සංක්‍රාන්ති ජාතිකත්වයක් තමයි අත්පත් කරගත්තේ. අපි ගන්න ඔවුන් බහුල ඩයස්පෝර එකක් විදිහට. ඒ කියන්නේ තමන්ගේ රටෙන් පිට වෙලා පදිංචි වෙලා ඉන්න. අපි ගන්නවා සිංහල ඩයස්පෝර එකක් තියෙනවා, දමිළ ඩයස්පෝර එකක් තියෙනවා. දමිළ ඩයස්පෝර එකේ අවුල ලංකාවට පැමිණීමත් එක්ක ලංකාවේ සාම්ප්‍රදායික දමිළ සමාජයේ තියෙන අගති, උදාහරණයක් විදිහට කුලය සම්බන්ධයෙන්, දැවැද්ද සම්බන්ධයෙන්, පාතාලය සම්බන්ධයෙන් මෙන්න මේ එක්ක දැනිච්ච කතා පුවතක් තමයි කිංගත්නම් එකතු කරන්නේ. මේකේ අලුත් කාරණයකට තියෙන එක දෙයයි. මේ ඔබ පැරණි දමිළ චිත්‍රපටි වල කතා සාරාංශයන් බලාගෙන ගියොත් ඒ කතා සාරාංශවලුත් මේවත් එක්ක බොහොමයක් බැඳලා තියෙනවා, ජනප්‍රිය සහ තර්මක ගැඹුරු අර්ථයකින්. උදාහරණයක් විදිහට තර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කොන්මිණි චිත්‍රපටිය අනිකරම බැඳලා තියෙන්නේ මේ කුල පීඩනය සහ දැවැද්ද සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක. අශෝක හඳගම 2012 වසරේ අධ්‍යක්ෂණය කරපු ඉනියවන් චිත්‍රපටිය බැලුවත් ඔබට මේ තේමාටික තමයි. කියන්නේ අපිට චේතකී ලයිස්තුවක් අපි අර හැමදාම කියන දමිළ සිනමාවට අදාළ වට්ටෝරුවක් තියෙනවා ලංකාවේ තේමා ගැත්තම. ඉතින් මේ වට්ටෝරුව ඇතුලේ තමයි අපිට තේන්නේ ඉන්නේ අපේ කිංග්‍රස්සන් සහෝදරයා ඉන්නේ. ඒකත් ඉතින් ඔහු සිනමාවේ సౌందර්යය ජයගෙන තියෙනවා මම හිතන්නේ. උදාහරණයකට මේක සිනමා චාරපකරණය, සංගීතය, රංගනයේ තියෙන අභියතාර්ථ භාවය, ගොඩක් වෙලාවට දමිළ කොලිවුඩ් සිනමා රසිකින් බලාපොරොත්තු වෙන හාස්‍ය ජනක ඒ කියන්නේ මේ ඉතාමත්ම තමන්ටම hina වෙන ආකාරයේ ප්‍රවෘත්ති සහ කතා පුවත්ලගත් කතා ආඛ්‍යානය ගොඩනගාගෙන දැන් ඉතින් කිංගත්නම් සමත් වෙලා තියෙනවා. නමුත් අපි අනාගත දමිළ සිනමාව මොකක්ද, එහෙම නැත්නම් ලාංකීය දමිළ සිනමාව කියලා අපි විශේෂයක් අඳුරා ගන්න ඕන නම් ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉන්දියක් අපිට අනාගතය පිළිබඳ සුබ දැක්මක් කිංගත්නම්ගේ චිත්‍රපටයෙන් ලබා ගන්න බෑ කියලයි මගේ අදහස.
ඔබට තවත් කාරණයක් මා දැනගන්නට කැමතියි. දැන් විශේෂයෙන්ම අපි ගත්තහම ලංකාවට ඉන්දියාවෙන් ලංකාවට එන දමිළ සිනමා නිර්මාණ ඉතාමත් විශාල වශයෙන් අපිට දකින්නට පුළුවන්. සිනමා හල්වලත් ඒ වගේම අපි රූපවාහිනී නාලිකා නරඹන කොටත් ලංකාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දමිළ සිනමා නිර්මාණ අනන්ත අප්‍රමාණව තිබෙනවා. දැන් අපිට මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ බිහිවන දමිළ සිනමා නිර්මාණ බලන්න දකින්න හම්බෙන්නේ ඉතාමත් අවම වශයෙන්. දැන් මේ සිනමා නිර්මාණයේ ඔබ හිතන විදිහට මම දැනගන්නට කැමති විචාරකයෙක් විදිහට ඔබගේ මතය මේ අපිට ඉන්දියා අපට ගෙනියන්නට ඇති අවස්ථාවන් මොනවද?
මම හිතන්නේ ඉතාලි අඩුයි කියලා සංජය. මොකද උදාහරණයක් විදිහට ඔබ ඉතිහාසය ගත්තොත් දමිළ හවුල් නිෂ්පාදන හතරක් මම කිව්වා. පයිලට් ප්‍රේම්නාත්, නැංගුරම්, ටී මොහන පුංගනී කියලා චිත්‍රපට හතරක් නිෂ්පාදනය වෙලා තියෙනවා විශේෂයෙන් 80 දශකයේ මුලදී. ඉන් පස්සේ අපි දන්නවා ප්‍රසන්න විතානගේ බරපතල උත්සාහයේ යෙදුණා ආකාශ කුසුම් චිත්‍රපටිය 2010 වසරේදී ආහයි පූක්කල් නමින් දමිළ බසට හඬකවල මේ චිත්‍රපටිය පෙන්වන්න දකුණු ඉන්දියාවේ. මේකෙදි ඉතාම සංකීර්ණ ප්‍රශ්න වගයක් මතුවෙනවා සංජය අපි නොදන්නේ. ඒ තමයි එකක් ලංකාවේ දමිළ සංස්කෘතිය ගත්තම මේ සංස්කෘතිය ඉතාමත්ම සංකීර්ණ තැනක තියෙනවා. උදාහරණයක් විදිහට භාෂා ගැටලුව ගත්තත් අපි ගත්තොත් ජාපනයේ කතා කරන්නේ එක භාෂාවක්, කඳුකරේක පාවිච්චි කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දමිළ භාෂාවක්. ඒ වගේම මඩකලපුව වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ඒ දිස්ත්‍රික්කේ කතා කරන්නේ මට දමිළ භාෂාව බෑ. නමුත් ඒක මම දේශපාලනික කාරණයක් විදිහට ගන්නවා. ඉතාම උපභාෂා සංස්කෘතිය විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඉන්දියාවේ මේ පස්සේ තියෙනවා අපිට වඩා ඉන්දියාවේ මේක තියෙනවා. ඉන්දියාවේ මේක ජයගත්තේ ඉන්දියාවේ සිනමාවට ආවේ මේක. සිනමාවේ දමිළ භාෂාවක් හදාගත්තා. ඉතින් අපේ අයත් උපුටන්න හදන්නේ ඒක. මම හිතනවා මේක ප්‍රධාන ගැටලුවක් කියලා. මොකද අපි දන්නවා දකුණු ඉන්දියාවේ සිනමා කෘති කියන්නේ හරිම ටෝකටිව්, හරිම මුකරි, හරිම දෙබස් ගොඩක් තියෙන චිත්‍රපටි තමයි දකුණු ඉන්දියාවෙන් හැදෙන්නේ. එතකොට මේ භාෂාව සහ ඒ තියෙන සංකීර්ණ සංයාමයේ අංගෝපාංගයන් කියන එක මම හිතනවා දකුණු ඉන්දියාවේ දීන චිත්‍රපටියක් ඉදිරිපත් කරන තරමට අපේ ගොඩනගා ගන්න අමාරු නිසා අනිවාර්යෙන් ඒක කරක් නෙවෙයි. ලංකාවේ යම් තරමකට දෙමළ සිනමාවක් නැගීගෙන ආවොත් ඒක දකුණු ඉන්දිය සිනමා කර්මාන්තයට මම කියන්නේ විශාල බලපෑමක් කියලා. නමුත් ඔවුන්ට තියෙන එක නිෂ්මාකට් එකක්. ඒක සුවිශේෂී වෙළඳපළක් ඔවුන්ට අහිමි වෙනවා. මම හිතනවා මේක ඔවුන් තරමක සංස්කෘතික දේශපාලනික කාරණයක් විදිහට බාර ගන්නවා. මම හිතන්නේ නැහැ සිංහල සිනමා කරුවෙකුට දෙන ඉඩවත් දමිළ සිනමා කරුවෙකුට දකුණු ඉන්දියාවෙන් හම්බ වෙයි කියලා. ඒ වගේම තේමා මේ වශයෙන් ගත්තම මම හිතන්නේ දකුණු ඉන්දියාවේ ඉන්නවා දැඩිව ඊළඟ රාජ්‍ය පිළිබඳව තියෙන දේශපාලනික ස්ථාවරයක. එතකොටම ජනප්‍රිය සිනමාවේ පවා ඔවුන් මේ අංගෝපාංග බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දකුණු ඉන්දියාව ලංකාවේ තේමාවක් බලාපොරොත්තු වෙනකොට මේ ආකාරයේ තේමාවක් ජනප්‍රිය තේමාවන්ට බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හුඟක් සංකීර්ණ කාරණයක්. තේමාමය වශයෙන් ගත්තත්, කර්මාන්තමය වශයෙන් ගත්තත් අපිට උත්සාහ කරන්න පුළුවන්. නමුත් මට මේකේ ගැඹුරින් කතා කරනකොට එහෙම ලේසියෙන් දිනා ගන්න පුළුවන් වෙළඳපළක් කියලා මට හිතෙන්නේ නැහැ. අඩුම තරමේ සිංහල සිනමා කරුවෙකුට තරංවත්.
ගොපති අවසන් වශයෙන් තවත් එක් කාරණයක් දැනගන්නට කැමතියි. දැන් අපි දන්නවා විශේෂයෙන්ම අපි මේ විශේෂංගිනුත් කතා බහ කරනවා සිනමාකරුවන් විදියට, ශ්‍රී ලාංකික සිනමාකරුවන් විදියට, ජාත්‍යන්තරයේ ඉන්න සිනමාකරුවන් විදියට ඔවුන්ගේ සිනමා නිර්මාණ එළි දක්වනකොට ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව. දැන් අපි මේ ප්‍රශ්නේ මම කෙටියෙන් ඔබගෙන් ඇහුවොත් එහෙම මේ සිනමා නිර්මාණය දමිළ සිනමා නිර්මාණයක් නිසා ශ්‍රී ලංකාවේ ඔහු විශේෂයෙන්ම කිං රත්නම් සිනමාකරුවෙක් විදියට මුහුණ දෙන අභියෝග මොනවද? මේක ප්‍රේක්ෂකයන් බාර ගැනීම, ඒ වගේම මේ සිනමා නිර්මාණය බෙදා හැරීම, මේ සිනමා නිර්මාණය නිර්මාණය කිරීම, මේ කරුණු කාරණා ගත්තාම විචාරකෙක් විදියට ඔබගේ මතය දැනගන්නට කැමතියි මා.
කිං රත්නම්ගේ කොමාලි කිං චිත්‍රපටිය ගත්තම මම අවංකව විශ්වාස කරන්නේ නැහැ සංජය සුවිශේෂී ගැටලුවකට මුහුණ දෙනවා කියලා. මොකද මේ චිත්‍රපටියේ තියෙන හැඩ රටාවත් එක්ක එකම දෙයයි මෙතන ගැටලුව තියෙන්නේ. ලංකාවේ දෙමළ ප්‍රේක්ෂකාගාරය දේශීය චිත්‍රපටියක් බලන්න, ඒ කියන්නේ අපි ජනප්‍රිය නළු නිළියෝ නැති, ඒ වගේම දෙමළ ලාංකීය කතා පුවතක් වෙච්ච එකක් බලන්න කොයිතරම් සූදානම්ද. මම ධර්ම තරමින් ලොකු සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම උදේ හවා ගමන් යන පාරේ 120 පාරේ ඊරෝස් කියලා ඊරෝස් පාවංකඩ කියලා සුප්‍රකට දමිළ සිනමා වෙනුවෙන් වෙන්නේ සිනමා ශාලාවක් තියෙනවා. මේ සිනමා ශාලාවේ එක දර්ශන වාරයයි ලබා දීලා තිබ්බේ සිංහ ෆිල්ම් එකට. මම හිතන්නේ ඒක කටි දෙකක්වත් ඒ ශාලාවේ රඳවුනේ නැහැ. ඒක ගැලවුණා. ඒක දෙමළ සිනමා වෙනුවෙන් වෙන්නේ සිනමා ශාලාවක්. ඉතින් මම හිතනවා කින්ට ඊට වඩා අමාරුයි කියලා. කින්නේ ඕනෑම දමිළ සිනමා කරුවෙකුට අමාරුයි. යාපනයේ හෝ මඩකලපුවේ තරමක මේ සඳහා ආකර්ෂණයක් දිනා ගන්න එක දිගු කාලීන අරගලයක්. ඒ වගේම මම හිතනවා තරමක විශාල ආයෝජකයන් පැමිණිය යුතුයි දෙමළ සිනමාව නගා සිටුවීම උදෙසාම විශේෂ ප්‍රචාරණ කෘතීන් සමග. ඒ ඇරෙන්න මම හිතන්නේ ජනප්‍රිය දෙමළ සිනමාවට විශේෂ ප්‍රතිරෝධයක් තියෙනවා කියලා. මොකද අපි දන්නවා සිංහල ප්‍රේක්ෂකාගාරයේ තියෙන විශාල කොලිවුඩ් සිනමා රටක් කියන්නේ. ඉතින් යම් තරමක උපක්‍රමශීලීව හැමදාම ගෙදෙන් අපේ සිංහල සිනමා කරුවොත් කරන්නේ හින්දි සිනමාවේ කෑලි අල්ලගෙන චිත්‍රපට කරනකනේ. ඉතින් යම් වෙළඳපළ මේ වශයෙන් මේ වගේ වැඩක් කරොත් මට හිතෙනවා තරමකට යම් මාකට් එකක් හදාගන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා යම් ජාතික අනන්‍යතාවයක් වෙනුවෙන් බරපතල ගැඹුරු තේමාවක් දේශපාලනික වශයෙන් හා සංස්කෘතික වශයෙන් සිනමාවට ගෙනාවොත් සියලුම ඒ තේමාවන් ගෙනාපු සිනමාකරුවන්ට මුහුණ දෙන්නේ විශේෂ අභියෝගය මුහුණ දෙන්න වෙනවා. එතනදීත් මම හිතන්නේ තමිල සිනමාකරුවෙක් කියන විශේෂ අභියෝගයක් කියලා. මොකද උදාහරණයක් විදිහට අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, සංජය පුෂ්පකුමාර, විමුක්ති ජයසිංහර මේ වගේ සිනමාකරුවෝ ගොඩදෙනෙත් මේ වගේ අභියෝග වලට මුහුණ දුන්නා. නැවතත් කැරලිකාරී තත්ත්වයක්, නැවතත් ජාතිවාදී කෝලාහලයක් වගේ වුණොත් ඇරෙන්න මම හිතන්නේ සාමාන්‍ය ඊනියා සාමාන්‍ය තත්ත්වයේ යටතේ විශේෂ ගැටලුවකට මුහුණ දෙනවයි කියලා. දෙමළ සිනමා කරුවෙක් සිය අනන්‍යතා දේශපාලනය තේමා කර නොගන්නා තුරු ඒක තේමා කරගත්ත දාට මම හිතන්නේ අමාරු වෙනවා.
ගේ හුසෙන් බාබා කවුන්ට්‍රීලා විවාහ උට්ටි කියලා අරගෙන පොල්ලා ලොණ්ඩුවයි සිවාවුගේ
එන්න සේරියල වලට ඔ මේක ඩියු විත් යූ
අජිත් අයියා වාන ස්ටාර්ට් පන්නි නේරා බේස්ලයින් වන්දි පාත් රෝඩ් පොට් තුම්මුල්ල වන්දි බෞතා ලෝක පොට් මරුව බේස්ලයින් වන්දි ஐகுபரோ பொருள்ளையால தெவட கொடுக்கிட்ட ஸ்டேடியம் போட்டு ஆம ஸ்ட்ரீட் போட்டு கொட்டே நம்ம தூவாவி
சிம்பிள் பட் அ மாஸ்டர் பிளான்.
අද අපි නදුරු සිනමාවෙන් කතා බහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වුණු දමිළ සිනමා නිර්මාණයක් වන කෝමාලි කිංග්ස් කියන සිනමා නිර්මාණය පිළිබඳව. වසර 40කට පසුව මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ දමිළ සිනමා නිර්මාණයක් බිහිවීම නිසාවෙන් කෝමාලි කිංග්ස් කියන මේ චිත්‍රපටයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා ශ්‍රී ලාංකික සිනමාව තුළ. අපි දැන් සූදානම් මේ සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරන්නට එහි අධ්‍යක්ෂකවරයා කිං රත්නම් සමගින්. අපි මුලින්ම ඔබගෙන් දැනගන්නට කැමති විශේෂයෙන්ම කෝමාලි කිංග්ස් චිත්‍රපටය බිහි කරන්නට නිර්මාණය කරන්නට පසුබිම වටපිටාව පළමුවෙන්ම.
ඇත්තරම කෝමාලි කිංග්ස් චිත්‍රපටය නිර්මාණ වෙන්නේ ඒකට කලින් වෙන ස්ක්‍රිප්ට් එකක් නුනි කියලා සීරියස් ස්ක්‍රිප්ට් එකක් කරන්න මම ප්‍රොඩියුසර්ස්ලා හොයමින් ඉන්නකොට මට සිද්ධ වුණා නොයෙකුත් අත්දැකීම් වලට මූණ දෙන්න. එතකොට ඒ හරහා මං මේ හම්බෙච්ච ප්‍රොඩියුසර්ස් ගැන සහ ඒ මට වෙච්ච එක්ස්පීරියන්සස් ගැන මං ඩාර්ක් කොමඩි ෂෝට් ෆිල්ම්ස් දෙකක් ලිව්වා. ඒ කොමඩි ෂෝට් ෆිල්ම්ස් ලිව්වායින් පස්සේ මට තේරුණා මට මේ කොමඩි කියන එක ඩාර්ක් කොමඩි කියන එක අසුරවන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇත්තටම මේ මේ චිත්‍රපටයට මූලික හේතු වෙන්නේ ප්‍රධාන හේතු දෙකක්. එකක් තමයි 76 කොමාලිගල් කියලා දෙමළ චිත්‍රපටයක් එළි දැක්වලා, ඒක තමයි දැනට බොක්ස් ඔෆිස් සාර්ථක වෙච්ච චිත්‍රපටය 76. එතකොට ඒ චිත්‍රපටයේ තිබුණා මේ දෙමළ ලාංකීය දෙමළ චිත්‍රපටයක් හැදෙනවා නම් කොහමද මේ හැදෙන්න ඕන ෆෝමියුලා එකක් වගේ එකක් මට තිබුණ බව මට නිකන් දැනුණා. මොකද ඒකේ භාෂාවල් කීපයක් තිබුණා. චාලි චැප්ලින් කෝට් එකක් තියෙනවා, මේ ලයිෆ් ඉස් ට්‍රැජඩි ඉන් ක්ලෝස් අප් බට් කොමඩි ඉන් ලොง ෂොට් කියලා. ඉතින් මට හිතුණා වෙච්ච දේවල් මේ අවුරුදු 30ක යුද්ධය මේකෙන් පස්සේ අපි පිවදියා බලලා hina වෙන්න පුළුවන් කන්නාඩියක් වගේ චිත්‍රපටයක් හදන්න ඕනේ. එහෙනම් මේ කොමඩි හදනවා කියලා තීරණය කරලා මේ මම මේක ලියන්න පටන් ගන්නවා. මේක ලියන්න මට පුළුවන් වෙන්නේ මගේ මම කොළඹ ඉපදිලා පැටික්ලෝ ඉන්දියාව සහ නුවර වගේ තැන්වල ජීවත් වෙලා මම විවිධ සමාජයක මට ආපු අත්දැකීම් එක්ක තමයි මට මේක ලියන්න පුළුවන් වුණේ. ඒකින්ද තමයි මේකේ දෙමළ ඩයිලෙක්ට් 6ක් සහ සිංහල සහ ඉංග්‍රීසි අඩංගු වෙච්ච ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුළුවන් වුණේ.
විශේෂයෙන්ම දැන් වසර 40ක් වගේ කාලයක් ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවේ දමිළ චිත්‍රපට බිහිනවීමට මොකක් හරි හේතුවක් බලපානට ඇතිනේ. දැන් මේ කාරණය ගත්තහම ඔබ මේ අභියෝගය, එහෙමත් නැත්නම් අපි කියනවා මේ අවදානම බාර අරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්න අත ගැහුවේ ඇයි?
නෑ, ඉතින් මට හිතුණා මට වගකීමක් තියෙනවා කියලා. මොකද මම දෙමළ තරුණයෙක් හැටියට 99 මේ ශාස්ත්‍රයට ආවේ. ඉතින් මට අවස්ථාව හම්බුණා ඉන්ටර්නැෂනලි සහ ලෝකලි ගොඩාක් ප්‍රොඩක්ෂන්ස් එක වැඩ කරලා, අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරලා අධ්‍යක්ෂින් ලබා ගන්න. මොකද එහෙම ෆිල්ම් ඉගෙන ගන්න, ෆිල්ම් මේ අසුරවන්න මේ එහෙම ඔපචුනිටීස් ලංකාවේ තරුණ අයට මදි. ඉතින් ඔබ කිව්වා වගේ අවුරුදු 40ක් මේම චිත්‍රපටයක් එළි දැක්වෙන්නේ නැතුව තියෙන්නේ ප්‍රධාන හේතුව යුද්ධය කියලා අපි හිතුවත්, යුද කාලේ චිත්‍රපටිය හැදුණු ඉතිහාසවල ලෝකෙ ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ යුද වාතාවරණය ඇතුළත් චිත්‍රපටි හැදුණා. ඉතින් අපේ එකේ එහෙම වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මම දකින විදිහට දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල ආක්‍රමණය. ඒ කියන්නේ ඒ චිත්‍රපටි පමණයි අපිට බලන්න පුළුවන් වුණේ. ඒක චිත්‍රපටි වලින් ඊට පස්සේ ටෙලිවිෂන් අද ගත්තත් ලංකාවේ ගොඩක් දුරට අපි බලන්නේ සවුත් ඉන්ඩියන් නැත්නම් නෝත් ඉන්ඩියන් කන්ටෙන්ට්. ඒක ඉතින් අපේ තරුණ පරපුර හිතන් ඉන්නවා අපේ ඇයිඩෙන්ටිටි එක ඒක කියලා. ඉතින් මට ඕන වුණා, මට වගකීමක් තියෙනවා කියලා හිතුණා. නෑ, අපිට මෙහෙම සිනමාවක් තිබුණා, ඒක අපි රූටඩ් සිනමාවක් අපි ආපහු හදන්න ඕනේ. ඒක අපිට අර වගේ ස්ටෑන්ඩඩ් එකකට හදන්න පුළුවන් කියන එක පෙන්වන්න එක්සර්සයිස් එකක් හැටියට තමයි කොමාලි කිංග්ස් මං කරන්න මේ උත්සාහ කරේ.
විශේෂයෙන්ම දැන් අපි ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණකරුවන් සමගින් කතාබහ කරනකොට මේ විශේෂාංගයේ තුලිනුත් අනිකුත් සාමූහික සාකච්ඡාවලිනුත් ඔවුන් කියන කාරණයක් තමයි විවිධාකාරයේ අභියෝගවලට ඔවුන් මේ සිනමා නිර්මාණ බිහි කරනකොට, මේ සිනමා නිර්මාණකරණයේ යෙදෙනකොට මුහුණ දෙන බව. අපි මේ කාරණය ගත්තහම මේ ඔබගේ පළවෙනි වෘතාන්තමය චිත්‍රපටය මා දන්නා තරමින්. දැන් මේ කාරණය ගත්තහම ඔබ මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වීම නිසා ශ්‍රී ලංකාව තුල මුහුණ දෙන අභියෝග මොනවද? මුහුණ දුන් අභියෝග මොනවද?
ඒ කියන්නේ මේක අවුරුදු 40ක් තිස්සේ මේක වෙලා නැති ඉන්න මේක ඉස්ලාම මේක පිළිබඳව දැනුමක් මිනිසුන්ට ගේන්න අපිට සෑහෙන මේ මහන්සි වෙන්න වුණා. අනිත් එක දෙමළ නිර්මාණයක් ඉඳා මට මේ ප්‍රශ්න එහෙම ආවේ නැහැ. නමුත් මාධ්‍යෙන්, විශේෂයෙන්ම සිංහල මාධ්‍යෙන් දැන් ඔබතුමා මගෙන් මේ ඉන්ටර්වියු එක කරනවා වගේම ලංකාවේ ඉන්න සිංහල මාධ්‍යවේදීන් ගොඩක් මට උදව් කරලා තියෙනවා, සහයෝගින් ඉඳලා තියෙනවා. දෙමළ මාධ්‍යයත් එහෙමයි. මට ප්‍රශ්න ඇති වුණේ තියටර්ස් වල ප්‍රශ්න ඇති වෙන්නේ මේ අපිට හම්බෙන්නේ ස්ටෙප් මදලි ට්‍රීට්මන්ට් එකක් හේතුව ඒගොල්ලෝ ඒකට හුරු නෑ. ඒ කියන්නේ දෙමළ චිත්රපටි මෙහෙ කෙරෙන්නේ නෑ, ඉන්දියාවෙන් චිත්රපටි මෙහෙට ගේනවා. මම හිතන්නේ ඒකේ සල්ලි ටිකක් ලේසි රූට් එකක්. ඉතින් මට තිබුණ චැලෙන්ජ් එක තමයි මේ තියටර් ඕනර්ස්ලාව කන්වින්ස් කර ගැනීමයි, විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ව කන්වින්ස් කර ගැනීමයි. ඒ කියන්නේ මෙහෙම අපිට මෙහෙම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට චිත්රපටයක් කරන්න පුළුවන් අපිටත් කියන මේ වෙන ඒ විශ්වාසය ඇති කරගන්න. නමුත් චිත්‍රපටය එළි දැක්වුණාට පස්සේ මේ චිත්රපටයට ඉන්ටර්නැෂනලි සහ ලෝකලි ඉතාම හොඳ ප්‍රතිචාර අපිට හම්බුණා. ඒ හින්දාම මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ මේ මෙතෙක් නොවුණු පොඩි චැලෙන්ජ් එකක් සහ චේන්ජ් එකක් සිද්ධ වෙන්න වුණා. මොකද මෙහෙම චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා, දැන් මොකද කරන්නේ අපි වගේ එකක් තියෙට ඕනර්ස්ලාටයි ඩිස්ට්‍රිබියුටර්ස්ලාටයි මේකලටයි හිතන්න සිද්ධ වුණා. ඉතින් මට හිතනවා ඒක උනේ එක හොඳ දෙයක්. අපි පළවෙනි ස්ටෙප් එක තමයි මේ හරන් තියෙන්නේ. ඉතින් එක චිත්‍රපටයක් හැදුනා කියලා මේ ශේස්ත්‍රය වෙනස් වෙන්නේ නැහැ. සිනමා කර්මාන්තයම තියෙන ඉතාම භයානක තැනක ඒක ගොඩ ගැනීම පිළිබඳව වෙනම කතා කර යුතුයි. ඉතින් එක නිර්මාණයක් ඒක කරා කියලා වෙන්නේ නැහැ. නමුත් මට චිත්‍රපට කිරීමෙන් අපි මාකට් එක ඉතාම විවෘත තැනකට ඕපන් කරනවා, ලංකීය මාකට් එක. ඒකයි මම ඉදිරිපත් කරේ.
විශේෂයෙන්ම දැන් අපි දන්නවා ඔබ සඳහන් කළා ඉන්දියාවෙන් ලංකාවට දමිළ චිත්‍රපටි පැමිණීම ඉතාමත් සුලභ කාරණයක් බවට පත් වෙලා තිබුණා. මම හිතන්නේ ඉතාමත් අඩු මුදලකට මේ චිත්‍රපට මිලදී ගන්නට හැකි නිසා ශ්‍රී ලංකාවේ සිනමා හල්වල ඒ වගේම දැන් අපි රූපවාහිනිය ගත්තාම ලංකාවේ රූපවාහිනී නාලිකා ඉතාමත් විශාල වශයෙන් මේ දමිළ චිත්‍රපටි විකාශනය කරන ආකාරය අපි දකිනවා. දැන් මේ කාරණය ගත්තාම දැන් ඔබගේ චිත්‍රපටය විශේෂයෙන්ම මේ අපි දන්නවා මේක මේ ඔබ කියනවා මේක කොමඩි ත්‍රිලර් එකක් කියලා. දැන් එතකොට මේ චිත්‍රපටය ඔබ හිතන්නේ අපිට මේක ඉන්දියාවට අරගෙන යන්න පුළුවන් කමක් තියෙයි කියලා?
ඒක තමයි. දැන් ඉන්දියාවට අරන් යන්න ඕන. නමුත් ඉන්දියාවට අපි අරන් යන්න තරම් අපි ස්පේස් එකක් හදලා නැහැ අපිට. ඉතින් ඒකත් තාම ලොකු ෆයිට් එකක්. ඒ ෆයිට් එක අපි කරමින් ඉන්නවා. ඉන්දියාවේ මේක එළි දක්වන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ඉන්දියාවේ තියෙන මේ දේශපාලන වාතාවරණයයි ලංකාව ගැන දකුණු ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩු වල හැදිලා තියෙන දේශපාලන වාතාවරණයයි ඒවත් එක්ක මෙහෙන් දෙමළ චිත්‍රපටයක් ඒත් ඒකත් සිංහල අඩංගු දෙමළ චිත්‍රපටයක් එහෙ ප්‍රදර්ශන කිරීමේදී ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි දැන් අපි ඒක ඒවට මූදන දෙනවා. අපි නමුත් අපි උත්සාහ කරනවා ඒක එහි තිරගත කරන්න. ඒක විතරක් නෙමෙයි, අපි වෙනකුත් රටවල් වල දැන් ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝප් සහ සිංගප්පූර්, මැලේසියා මේ වගේ තැන්වලත් මේක තිරගත කරන්න අපි උත්සාහ කරනවා.
අවසන් වශයෙන් තවත් එක් කාරණයක් දැනගන්න කැමති ඔබ දැන් මේ කොමාලි කියන්ස් කියන චිත්‍රපටයේ ඔබ අධ්‍යක්ෂකවරයා, ඒ වගේම මෙහි තිර රචනය කර තිබෙන්නත් ඔබ විසින්. ඊට අමතරව ඔබ විශේෂයෙන්ම මේ ගායකයෙක් විදියටත් රංගනෙන් දායකත්වය ලබා දෙමිනුත් අපි දන්නවා මේ සම්ප්‍රදායික අධ්‍යක්ෂකවරයෙක්ගේ භූමිකාවෙන් එහාට ගිහිල්ලා ඔබ යම්කිසි කාර්යයක් සිදු කරන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳවත් යම්කිසි ආකාරයකින් සඳහනක් කළොත් අවසන් වශයෙන්.
ඔව්, මේ චිත්‍රපටයේ තිර රචනය මගේ, අධ්‍යක්ෂණය මම, මේකේ ප්‍රධාන චරිතය රඟපානවා. මේකේ සින්දුවක් මම කියලා තියෙනවා, ලියලා තියෙනවා. ඒ වගේම විශාල පිරිසක් මාත් එක්ක මේකේ වැඩ කරලා තියෙනවා. ඒකට ඒකේ කියන්න ඕනේ ටෙක්නිකල් පැත්තේ 100%කට වැඩිය සිංහල අය මාත් එක්ක වැඩ කරලා තින්නේ. මේකේ දෙමළ ආධුනික නළු නිළිය ගොඩක් මේකේ වැඩ කරලා තියෙනවා. ඔව්, ඉතින් මම ඒක ඒ කියන්නේ ඒක කරන්න වුණා. මම මේ තිර රචනයේ ලියද්දී ප්‍රධාන චරිතයට මම මාව තියලා තමයි ඒ චරිතය ලියන්නේ. ඊට පස්සේ වෙන කෙනෙක් හොයා ගන්නවා කියලා. නමුත් එහෙම හොයා ගන්න බැරි ඉඳලා මමම ඒ චරිතය කරන්න වුණා. නමුත් ඉතින් මම මේ මට ටිකක් අත්දැකීම් මේ රංගපාලා පොඩි අත්දැකීම් තියෙන ඉඳලා මට හිතන්නේ මට ඒක සාර්ථකව කරගන්න පුළුවන් වුණා.
එකෝමාලි කිංග්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කිං රත්නම් ඔබට පුළුවන් මෙවර නුදුරු සිනමාව විශේෂංගයේ සමගිනුත් පසුගිය නුදුරු සිනමාව විශේෂංග සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. එහෙමනම් අදට නුදුරු සිනමාවෙන් අපි සමුගෙන යන්නේ කෝමාලි කිංග්ස් චිත්‍රපටයේ එන මේ ගීතයත් සමගින්. එළමෙන මාසෙදිත් හමු වෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.
தாண்டி போவோம், ரோடு போட்டா ஓடி பாப்போம், உலகம் சின்னதுன்னு ஒரு நாளில் சுத்தி பாப்போம். கூட்டத்தில் விந்தா கோவிந்தா பாட பாபா, பூஜைக்கு தேங்காய் தேங்காய் வாங்கி பாபா. கூட்டத்தில் விந்தா கோவிந்தா பாட பாபா, பூஜைக்கு தேங்காய் தேங்காய் வாங்கி பாபா, கோவிந்தா பாட பாபா. Bye.
வழி தீர ஓரிடத்தில் மேகம் தங்குமா.
புதுசா உறவு வந்து சேர நம்ம உணவோட பூவ தாண்டும் காற்று நாருமா.
சோகமெல்லாம்
சுமையெல்லாம்
மம சமக
கோவிந்தா.